अभिनव मंत्रीतुमा की नील प्रतीक्षा
කුලප්පාරච්චිගේ දොන් ධම්මික පෙරේරාවන් මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටවීමට කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුළදී හෝ ඉන් පිටතදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහය දැක්වීම මුදල් යෙදවීම ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බුහුමානේ යුක්ත ප්‍රකාශ කොට ප්‍රතිඥා දේශන
හතලිස්වැනි අධිකාරී වූ මහජන ආරක්ෂක ආඥාපනත දොළොස්වැනි වගන්තියෙන් මහවිත පැවරුන් බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වා ගැනීම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළමුවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයින් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වා ගැනීම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. යනු උක්ත ආඥාපනතේ 21-2 වගන්තිය සමග කියවිය යුතු 22-3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුවට මෙයින් දැනුම් දෙන ලැබේ. මෙයට තවත් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපති පිපිලේකනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශනය මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයයි යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයයි යෝජනා කරමි. 1985 අංක 48 සහ 1987 අංක 28 දරණ 50 මගින් සංශෝධිත 1979 අංක 1 දරණ ආනයන හා අපනයන පාලන යටතේ 4-1 සහ 14 වගන්ති සමග කිවිය යුතු 20 වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 මැයි 31 දින ඇති අංක 2282 ඇද ඉර 21 දරණ අති විශේෂ ගැසට්පත්වේ පළ කරන ලද රෙගුලාසි සහ 1985 අංක 48 සහ 1987 අංක 28 දරන 50 මගින් සංශෝධිත 1369 අංක 1 දරන ආනයන හා අපනයන පාලන යටතේ 41 සහ 14 වගන්ති සමග කිය යුතු 20 වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 මැයි 31 දින ඇති අංක 2282 ඇදී 22 දාන අතිශේෂ කැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි. 1979 අංක 60 දාන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා ඇති පැවරී ඇති බලතල අනුව 2022 ජූනි 20 දින අංක 2285 දෙක 0.7 දරන අතිශේෂ කැසට් පත්‍රය එහි උපලේඛනයේ පළ කරමින් කරලද ප්‍රකාශය මම ඉදිරිපත් කරමි.
නාගරික සංවර්ධන හා නිවාස ඇමතුමා.
දෙදා ශිෂ්‍යක වර්ෂය සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධක වාර්තාව සහ 2021 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධක වාර්තාව මම ඉදිරිපත් කරමි.
වරාය හා නාවික මහත්මා.
දෙදාස් 21 වර්ෂය සඳහා වරාය හා නාවික අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු ප්‍රවාහන මහා මාර්ග මාධ්‍යම.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා වාහන නියාමනය, පසරත ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි සහ මෝටර රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම ලිපිලේඛනාදී පිටපත් ගරු මන්ත්‍රීතුමන්ලා වෙත සපයා ඇත.
ගරු වෙළඳ හා වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා මාත්‍යම.
2021 වර්ෂය සඳහා සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කතනි.
කාර්ක සභා වාර්තා පිළිගැනීම 9 පාර්ලිමේන්තුවේ 2 සභා වාරයේ සඳහා මැතිවරණ සහ ඡන්ද විමසීම් විහිහේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වන සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවේ වාර්තාව සහ කාර්යසටහන එම කාර්ක සභාවේ සභාපති ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, මැතිවරණ ඡන්ද විමසීම ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධ අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාවේ වාර්තාව මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමි. එම කාර්යක සභා වාර්තාව සමගම වෙනම මුද්‍රණය කරන ලද කාර්යක සභාවේ රැස්වීමවල කාර්යසටහන් අනිකුත් අදාළ ලේඛනද මේ සමග මෙම ගරු සභාවට ඉදිරිපත් කරමි. මෙම කාර්යක සභාවේ කටයුතු කළ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඒ වගේම ලේකම් ලෙස කටයුතු කළ නියෝජ මහලේකම් තුෂානි සේනාදී රෝණධීර මහත්මිය හා අනෙකුත් සම්බන්ධ නිලධාරීන්, ඒ වගේම මැතිවරණ කොමිසම, මැතිවරණ සීමා නීරණ කොමිසන් සභාව, නීතිපති තුමා, ජනමාධ්‍ය සියලු දෙනා, පක්ෂ සියල්ල හා මහජන සංවිධාන බලටද මේ අවස්ථාවේ ස්තුතිය පිරිනමන්නට කැමැතියි. මෙම වාර්තාවේ අඩංගු කරුණු වලට මා සම්පූර්ණ වේලාව ගත කරන්නේ නැහැ. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් අපි මේ වාර්තාව ඉදිරිපත් කරනවා. ඉන් පසුව එය මුද්‍රණය කිරීමට ඔබතුමාගේ වෙත ඉල්ලනවා. මේ කාරක සභාව වෙත විවිධ ප්‍රදේශ, විවිධ ජනතා කොට්ටාස, දේශපාලන පක්ෂ, මහජන නියෝජිතයන් 160ක් පමණ කාරක සභාව වෙත යෝජනා එවා තිබුණා. ඊට අතිරේකව සිවිල් සංවිධානවල නියෝජිතයන්, මහජන ආයතනවල නියෝජිතයන් කාරක සභාව වෙත පැමිණ කරුණු ඉදිරිපත් කරා. ඒ අඩංගු වාර්තාව ඉතා පැහැදිලිව මේ මිශ්‍ර ඡන්ද ක්‍රමයකට අවශ්‍යතාවය යෝජනා කර තිබෙනවා. ගරු කථානායකතුමනි, මෙහි සඳහන් නිර්දේශ අතර පළාත් පාලන මැතිවරණයේ එල්ලන ලද ආසන ඉවත් කිරීමට යෝජනා කරනවා. ඒ වගේම කාන්තා නියෝජනයට අතිරේකව තරුණ නියෝජනය සහතිකයි වේ යුතු බවට යෝජනා කර තිබෙනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණය දැනට අඩපණ වී තිබෙන නීති රීති හා සංශෝධනය නිසා නව මැතිවරණ නීති රීති සකස් කිරීමට හෝ ඒ වගේම එසේ නොමැතිනම් පැරණි ඡන්ද ක්‍රමය මත පැවැත්වීමටද කාරක සභාවේ එකඟතාවයකින් යෝජනා කරනවා. ජනමාධ්‍ය මැතිවරණ කාලයේදී අනුගමනය කරපු කළ යුතු යුතුකම් වගකීම් බැඳීම් පිළිබඳව මැතිවරණ කොමිසම් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කරුණු හා ඒ ලේඛනයන් සැලකිල්ලට ගෙන ක්‍රියාත්මක විය යුතු බව යෝජනා කරනවා. දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා මේ වෙනකොට 70%කට අධික ප්‍රමාණයක් දේශපාලන පක්ෂ ලියාපදිංචිය ලබා තිබුණද ක්‍රියාකාරීත්වය පිළිබඳ විවිධ කරුණු මතුවී තිබෙන නිසා පාර්ලිමේන්තු මැතිවරණය හා අනිකුත් මැතිවරණවලට ඉදිරිපත් වීම සඳහා දේශපාලන පක්ෂ පිළිගැනීම හා රටේ දේශපාලනයේ ක්‍රියාත්මක වීම සඳහා ප්‍රාදේශීය සහ අනිකුත් ආයතන වශයෙන් පිළිගන්නා දේශපාලන පක්ෂ වශයෙන් වෙන්කිරීමද යෝජනා කර තිබෙනවා. විද්‍යුත් මාධ්‍ය තුළින් දේශපාලන ප්‍රචාරක කටයුතු සිදු කිරීමේදී බොහෝ අපේක්ෂකයන්ට අඩු පාඩු රාශියක් වාර්තා වී තිබෙනවා. ඒවා ගැන සාධාරණත්වයෙන් කටයුතු කළ යුතු බවටද සඳහන් වෙනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වගේම මැතිවරණ වියදම් පාලනය කිරීම අසීමිත ලෙස අද මැතිවරණයේ මැතිවරණ වියදම් සිදු කිරීමට පරිවර්තනය වී තිබීම නිසා මැතිවරණය බොහෝ දූෂණයන්ගෙන් පිරුණු වියදම් වලින් අධික වුණු ඡන්ද ක්‍රමයක් බවට පත් වී තිබෙන බවත් ඒ වගේම මැතිවරණ වියදම් හරියාකාර වාර්තා කිරීමකට බැඳෙන නීති දැනට හරියාකාරව නොමැති හේයින් ඒ යෝජනා කරන චර්යාධර්ම පද්ධතිය අනුගමනය කිරීමට මැතිවරණ ප්‍රචාර කටයුතුදී රාජ්‍ය සම්පත් අවභාවිතා කරනු ලැබීම වැළැක්වීම සඳහාද පැහැදිලි යෝජනාවල් නීති මගින් ගෙනෙන්නට ඉදිරිපත් කළ තියෙනවා. මැතිවරණ ප්‍රචාරණය සඳහාම කලින් සඳහන් කළ කරුණුවලට අතිරේකව ප්‍රචාරණය පිළිබඳ නීති අලුතෙන් එකතු කිරීම සඳහාද මැතිවරණ කොමිසම සමග කටයුතු කිරීමේ ක්‍රියාමාර්ග යෝජනා කර තිබෙනවා. පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීම. පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථාන පීඨවීතිකා යෝජනා කර තිබෙනවා. ආබාධිත සහිත පුද්ගලයන් සඳහා වෙනම ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන ඇති කිරීම ගැනද යෝජනා කර තිබෙනවා. ඒ වගේම මෙතෙක් ක්‍රියාත්මක නොවුණු අපේ දකුණු ආසියාවේ ක්‍රියාත්මක වෙන විද්‍යුත් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමය ඡන්දය පාවිච්චි කිරීම ඉක්මන් කිරීමට හා ඡන්ද ප්‍රතිඵල ඉක්මනින් ගැනීම සඳහා පාවිච්චි කිරීමට යෝජනා කර තිබෙනවා යලිත් වරක්. නාම යෝජනා ක්‍රමවේදය සරල කිරීම සඳහා නාම යෝජනාවක් ප්‍රතික්ෂේප වීමේදී යලිත්ය සලකා බැලීමට තව වේලාව ලබා දීම තුළින් දැනට ප්‍රතික්ෂේප වෙන නාම යෝජනා පිළිබඳවද මේ යෝජනා වර්ගයේ ඇති කර තිබෙනවා. මැතිවරණය සඳහා ගතවන කාලය දීර්ඝ වල නිසා මැතිවරණ කාලය අඩු කළ යුතුවත් මැතිවරණ සඳහා යෙදෙන කාලය අඩු කළ යුතු බවටද මැතිවරණ ක්‍රියාවලියේදී තොරතුරු තාක්ෂණය භාවිතා කිරීමටද උපයෝගී කරගන්න ලෙසත්
ඒක මුලින්ම කළා මේ ටික
දැනට පළාත් පාලන මැතිවරණයේ පැවැත්වපු වෙනසක් ඇති කිරීම සඳහා හැකි වුණු ඡන්ද පොලේ ගණන් කිරීමේ ක්‍රියාදහමයට තවත් ශක්තියක් දීම සඳහා ඒට අතිරේකම අවශ්‍ය නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඡන්දය ගණමකට ඉක්මනින් ප්‍රතිඵලය ගෙනීමට යෝජනා කර තිබෙනවා. මැතිවරණය පිළිබඳ වෙනම විනිශ්චය සභාවක් ඇති කිරීම සඳහා මැතිවරණ පෙත්සාමී නැතිවරණ නීති උල්ලංඝනය කිරීම දීර්ඝ කාලයක් ගත වෙන්න හේයින් මේ සඳහා කොමිෂන් සභාවේද විශේෂ ඉල්ලීමට අන්තර්ගත කළ තිබෙනවා. මේ නිර්දේශ මැතිවරණයට ප්‍රකාශයට පත්කිරීමෙන් ලැබීමෙන් අනතුරුව පළාත් පාලන ආයතනවලට පළාත් සභාවට තේරී පත්ව ඇති නියෝජිතයන් නිලතර දැරීම හා ඔවුන් වෙත පැවරී ඇති බලතලාකාරියන් තවදුරටත් ක්‍රියාත්මක කිරීම ගැනද මෙහි අලුත් යෝජනාවල් ඉදිරිපත් කළ තියෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතනයක් මගින් වාර්ෂික අයවැය අනුමත කිරීමට අසමත් වීමෙන් ඇතිවන දැනට ඇති අර්බුදය විසඳීම සඳහාද යෝජනා අපි ඉදිරිපත් කළ තියෙනවා. පළාත් පාලන මැතිවරණ වලට තරඟ කිරීමට ශ්‍රේෂ්ඨ නිලධාරීන්ට දැන තිබෙන තහනම සම්පූර්ණයෙන් ඉවත් කිරීමට අපි යෝජනා කර තිබෙනවා. ඒ සඳහා නීති රීති සැකසීමටද ආරම්භ කර තිබෙනවා. ජාතික ලැයිස්තුව පාර්ලිමේන්තුවේ එලෙසම පවත්වාගෙන යාමටත් 225 දෙනෙක්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් තුළ මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඇති කිරීම සඳහා විකල්ප තුනක් යෝජනා කර තිබෙනවා. ඒ වගේම සීමා නීරණ කොමිසමට දැනට සම්පූර්ණ බලය නීතියෙන් ලබා දී නැමැති කටයුතු වලට ඒ නීති බලය ලබා දීම සඳහා කරන ලද ඉල්ලීම් මත ඒ නීති බලය සීමා නීරණ කොමිසම සභාවට වහාම ඇති කරන ලෙසද යෝජනා කරනු ලබනවා. ඒ නිසා ගරු කථානායකතුමනි, පසුගිය කාලය අපේ රටේ සෑම දේශපාලන පක්ෂයක්ම ජනතාවගෙන් ඡන්ද ඉල්ලුවේ මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඇති කිරීම සඳහා. එය පාර්ලිමේන්තු මැතිවරණය හා අනෙක් මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී මුද්‍රිතව ඡන්දදායකයන්ට බෙදා දුන් ප්‍රතිඥාවක්. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට එවැනි අලුත් ඡන්ද ක්‍රමයකට අවතීර්ණ වීමට හැකියාව තිබෙන බව සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම පළාත් පාලන මැතිවරණයේදී දැනටමත් මිශ්‍ර ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නීතිය අපේ පසුගිය පාර්ලිමේන්තුව පත් කරා. ඒ මත පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සිදු වුණා. ඒ අනුව ලංකාවේ පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනයට සුවිශේෂ ස්ථානයක් ලැබුණා. ඒ තවදුරටත් ශක්තිමත් කිරීමට තරුණ නියෝජිතයන්ට සුවිශේෂව 25%ක අන්තර්ගතය ඇතුළත් කිරීමටද අපි යෝජනා කර තිබෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, අපිට දූෂිත මැතිවරණ ක්‍රමයක් බව මේ රටේ විචාරකයන් සියලු දෙනා මේ වෙන විට වර්ෂ ගණනාවක් තිස්සේ ප්‍රකාශ කරනවා. මේ මැතිවරණයේ වියදම, මේ මැතිවරණයේ සීමාව දිස්ත්‍රික්කයක් පාර්ලිමේන්තුව සඳහා ආවරණය කිරීම සහ නිශ්චිත ප්‍රදේශයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොමැතිවීම නිසා මහජනයාට හරියාකාර නියෝජිතයෙක් නොමැතිවීමත්, ඒ වගේම නියෝජිත මන්ත්‍රීතුමාලට හරියාකාර ප්‍රදේශක සංවර්ධනයට වඩාත් කැපවීමට තියෙන අඩුපාඩුකම් සහ වියදම් අන්තර්ගත කර තිබෙන පිළිබඳ අප යෝජනාවල් සැලකිල්ලට ගෙන මේ කාරණා ඉදිරිපත් කරන ලැබුවේ. ඒ නිසා ගරු කථානායකතුමනි, දේශපාලන මහජන නියෝජිතයන් මේ රටේ වගකීම හා විශ්වාසීෂ්ඨ කිරීමට නම් ආණ්ඩු ක්‍රමේ අනිවාර්යෙන්ම මේ වගන්ති වෙනස් විය යුතුමයි. ඒ ආණ්ඩු ක්‍රමේදී මේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා කටයුතු නොකරොත් දැනට ඇසෙන හඬට වඩා අඛණ්ඩ හඬක් දූෂණය හා වංචාව පිළිබඳ චෝදනාවල් අසන්නට වෙන සිදු වෙන කාලයක් සංවර්ධනය අසමාන සංවර්ධනයකට රටේ සමාජයේ ගොදුරු වීමත් සිද්ධ වෙන බව සඳහන් කරමින් මේ අවස්ථාවේදී මා සිහිපත් කරන බොහොම මේ අවස්ථාවේ සියලු මන්ත්‍රීවරුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාටත් ස්තුතිවන්ත වෙනවා. හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් මේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා ආරම්භ කරන ලද පිළිවෙත ක්‍රියාත්මක කිරීමෙන් මේ හමාර කිරීමට පුළුවන් අවස්ථාවකට පිවිසෙයි කියලා 1983 අතුරු තරඟයකින් පාර්ලිමේන්තුවට පැමිණීමට මට පුළුවන්කම ලැබුණා. ඔබතුමාත් ඒ දවසම ඒ අතුරු තරඟ මාලාවෙන්ම පාර්ලිමේන්තුවට පිවිසුණා. ඒ වගේම අපේ ගාමිණී ලොකුගේ මන්ත්‍රීතුමාත් පිවිසුණා. අද අපි 3 දෙනා පමණයි 83 පැමිණි ඒ පාර්ලිමේන්තු කණ්ඩායමේ මේ පාර්ලිමේන්තු නියෝජනය කරන්න. එදා අතුරු තරග තිබුණා. ජයාර ජයවර්ධන මැතිතුමා පාර්ලිමේන්තු කාලයේ කල් දැම්මහම තම ආසනයෙන් ඉල්ලාස්වී අභියෝග කරා. එවකට පැවති ආණ්ඩුවට පුළුවන් නම් මගෙත් එක්ක තරං කළා ජනමතය දිනන්න කියලා. ඒවකට තිබුණු අතුරු තරග නිසා ජයාර ජයවර්ධන මැතිතුමා ඒ අතුරු තරගෙන් ජයග්‍රහණය කළා. SJV චෙල්ලනායක මැතිතුමා කණ්ක සන්තුරේ අතුරු තරගයක් සඳහා තම මන්ත්‍රී ආසනයෙන් ඉල්ලාස්වී තරග කළා. ඒ අනුව SJV චෙල්ලනායක මැතිතුමා අතුරු තරගයේදී ජයග්‍රහණය කරන ලැබුණා. ඒ නිසා මේ අතුරු තරග ඡන්ද ක්‍රමයටත් බහුමන්ත්‍රී ආසන ක්‍රමයද අන්තර්ගත කිරීමට මේ සටහන්වල දිගටම යෝජනා කරමින් තිබෙනවා. ඒවා යළි සැලකිල්ලට ගැනීම ඉතාම වැදගත්යි. පාර්ලිමේන්තු වෙතත් රටවැසියා වෙතත් අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම මට මතකයි මා පළවෙනි කාරක සභාවේ සභාපති වුණේ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස. එවකට අග්‍රාමාත්‍යතුමා අපේ අදත් අග්‍රාමාත්‍යතුමා හැටියට සිටින වනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ මහජනයාට තමන්ගේ ඡන්දය හරියාකාර පාවිච්චි කිරීමට ඩෝනමෝර් ආණ්ඩු ක්‍රමේ ඇති වුණේ ආසන ක්‍රමය. ඒ මන්ත්‍රීවරු කාරක සභා ක්‍රමේ, විධායක කාරක සභා ක්‍රමේ, එක්සිකියුටිව් කමිටි සිස්ටම් වාස් ෆන්ක්ෂනින් වෙර් එවරි MP හැඩ් අ රෝල් ටු ප්ලේ විත් ද එක්සිකියුටිව් ඩිසිෂන්ස්. ඒ ක්‍රමානුකූල සෝල්බරි ආණ්ඩු ක්‍රමයෙන් ඉවත් වුණා. පාර්ලිමේන්තුවේ ප්‍රමාණය වැඩි වුණා. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට යලිත්වරක් විධායක කාරක සභා ක්‍රමයක කටයුතු කරන්න පුළුවන් වේය කියන සාකච්ඡාව ආරම්භ වී තිබෙන මොහොතකදී මේ වාර්තාව ඉදිරිපත් කරමින් අපේ රටට තිබෙන අභියෝග හරහා විවිධ පක්ෂ සමාජයේ විවිධ කොටස් සමාජයේ විවිධ ජන කොට්ටාස නියෝජනය කරනවා, විවිධ ප්‍රතිපත්ති නියෝජනය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවයයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ඡන්ද ක්‍රමයට අපි 91 වසරක් මේ රට අපේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සර්වජන ඡන්දේ පාවිච්චි කරලා තිබෙනවා ආදර්ශමත් ලෙස. ඒ වගේම අපි ගරු කථානායකතුමනි විවිධ පක්ෂවල නියෝජිතයන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා, අදත් කරනවා. ඉදිරියේදී තෙති එසේ කිරීමට හැකිවන පරිදි මේ ඡන්ද ක්‍රමය සකස්කට බරෙන් අඩු වියදමෙන් අඩු ජනතාවගේ විශ්වාසය තවත් වැඩි කර ගැනීමට මහජන නියෝජිතයන්ට හා පාලන තන්ත්‍රයට හැකිවීම සඳහා අදාළ නීති රීති පාර්ලිමේන්තුවෙන් සම්පාදනය කරනු ඇතැයි අපි මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා දිගටම සහයෝගය අනුබලය ලබා දුන් ගරු කථානායකතුමාටත් මේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමාටත් අනෙත් නිලධාරීන්ටද අපේ කාරක සභාව ස්තුතිය පළ කරනවා.
ඔව් මිස්තුති. මහජන පෙත්සම් පිළිගැනීම ගරු දිලු මමුණුගම මැතිතුමා ඒ වාර්තා මුද්‍රණය කිරීමට යෝජනා කර
ගරු කථානායකතුමනි
මුද්‍රණය කළ යුතුයි යෝජනා කර
දිලු මමුණුගම මැතිතුමා
ගරු කථානායකතුමනි මේ පෙත්සම ඉදිරිපත් කර
හරිස් මන්ත්‍රීතුමා මහජන පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. විමල් වීරවංශ මන්ත්‍රීතුමා
ගරු කථානායකතුමනි මගේ මේක ඉදිරි නෑ ඒක නෑ මේ ඉදිරි තියලා නෑ
වාචික පිළිතුරු අපේක්ෂා කරන
සන්නවත් කෙනෙක් ආද නෑ මම විතරයි ඉන්නේ.
හරි, බොහොම ස්තුතියි. එහෙනම් අපි වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න මොහොමඩ් මුසාමිල් මන්ත්‍රීතුමා
ආනව කථානායකතුමනි
ප්‍රවාහන ඇමතුමා
ගරු කථානායකතුමනි මොහොමඩ් මුසාමිල් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න අංක 2015-2019 කාලය තුළ ස්වාධීන රූපවාහිනී සේවයට පත්කරන ලද සභාපතිවරුන්ගේ නම්මා සේවා කාලයන් මාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා සභාපති, හේමසිරි ෆනාන්ඩු මහතා සභාපති වැඩබලන, සමන් අතාවුද හෙට්ටි මහතා සභාපති වැඩබලන, තිලකා ජයසුන්දර මහත්මිය සභාපතිනි, ආචාර්ය සෝමරත්න දිසානායක සභාපති වැඩබලන, තිලකා ජයසුන්දර මහත්මිය සභාපති වැඩබලන, උත්තරේ මාර්ගය සෝරි
අධිවේගී මාර්ගයක නහන්නේ
ඉන්න බලන්න නෑ මේකට සතියක් අවශ්‍යයි වෙන ප්‍රශ්නයක් දීලා තියෙනවා සතියක් කල් අවශ්‍යයි කතා වෙන
රෝහණ බණ්ඩාර මැතිතුමා වාරි මාර්ග මැතිතුමා ගැසීමට absent ලලිත් කිංග්ස් නෙල්සන් මැතිතුමා ෘෂිකාරය මැතිතුමාගෙන් ඇසීමට ප්‍රශ්න අංක 3 absent ලලිත් එල්ලාවල මැතිතුමා මහජන ආරක්ෂක මැතිතුමාගෙන් ඇසීමට
අනවකතනක
මහජන ආරක්ෂක මැතිතුමා
සත්‍ය දෙකක් කල්ලිල්ලන කරතු වේ
වසන්තයාප බණ්ඩාර මැතිතුමා පරිසර මැතිතුමාගෙන් ඇසීමට පරිසරය මැතිතුමා
මං අහන ප්‍රශ්නේ කරු කතා නැති තුමනි
යා question A and number 1 the category survey and mines bureau has reported that only one mining license of industrial mining A category IML stroke A has been issued for commercial mining within the Kandy district for conducting large scale mining that an initial environmental examination was conducted before issuing that license that the license concerned has been issued after obtaining all the recommendations from the relevant institutions and that the whole mining process at this site is carried out under the direct supervision of a mining engineer The Geological Survey and Mines Bureau has also reported that in addition to the license concerned, two IML stroke A licenses of industrial mining A category have been issued for the Morogolla Hydroelectric Power Station project. That they have been issued after an initial environmental assessment and subsequently obtaining all the recommendations from the relevant institutions and that the mining activities pertaining to the two licenses are carried out under the direct supervision of a mining engineer. Question A, number 2, the Geological Survey and Mines Bureau has reported that some number of complaints had been received by the Bureau due to mining activities conducted over a long time in the areas concerned, that the majority of such complaints had been made regarding harm caused to the groundwater that in such instances follow-up action was carried out by obtaining a report from the Water Resources Board and in the case of other complaints a joint inquiry was conducted and follow-up action has been carried out according to its recommendations. In addition, the Bureau has reported that several reports are due to be received from the Water Resources Board and upon receipt of such reports action will be taken based on their recommendations. Question B, number 1, of the number of licenses issued so far for stone carrying within the Kandy district, number 2, whether such, okay, the answer to question B, number 1, the GSMB has reported that 71 licenses have been issued so far for stone quarrying within the Kandy district. B2, yes. B3, as reported by the GSMB, the number of licenses that remain valid for stone quarrying on lands belonging to the Land Reform Commission is 5. Question C, number 1, the GSMB has reported that the following courses of action are adopted regarding harm to the public, such as spread of dust, breaking away of pieces of stone, and destruction of roads. 1. Taking steps to minimize harm to the general public through conditions of the mining conditions of the mining license. 2, taking action under the environment protection license of the Central Environment Authority. 3, conducting joint observations with relevant institutions at sites regarding which complaints are rampant and imposing license restrictions. 4, imposing conditions to act in accordance with the Provincial Council and Pradeshya Sabha regulations in using the road and raising the awareness of the licenses. 5, conducting training and awareness workshop for project owners and workers. 6, it has also been reported that DSMB has been making arrangements to include conditions for the licenses to the effect that an accidental insurance shall be obtained for workers employed at all the mining site in respect of all mining licenses, and a strong security fence, parapet wall or other suitable structure shall be erected to prevent outsiders from entering any mining sites. C2, the following measures are taken to prevent devastation of sources of water due to stone quarrying as reported by the GSMB. 1, calling of reports from the Water Resource Board for the relevant sites and considering their suitability. 2, requiring the conducting of mining activities under an environment protection license by the Central Environment Authority. 3, introducing tree planting and maintaining as an essential task under the license. Question D doesn't arise. Thank you.
ගරු කතානායකතුමනි මගේ පළවෙනි ප්‍රශ්නය පසුගිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කාලේ ගල්වල හිමියන්ගේ සංවිධාන ඉල්ලීමකට අනුව ගල්වල වල ධාරිතාවයේ පුළුල් කිරීම සඳහා කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් IML ඉන්ඩස්ට්‍රියල් මයිනින් ලයිසන් එක පිළිබඳව කොන්දේසි ලිහිල් කළා. ඒ අනුව ගල් කියුබ් කඩන ප්‍රමාණය වැඩි කළා. ML A B C D කියලා මේ හතර වර්ගයක් තියෙනවා ගරු කතානායකතුමනි. ඒකේ කියුබ් 525 2000 දක්වා 210 1000 දක්වා 150 500 දක්වා ආදි වශයෙන් මේ ධාරිතාවේ ඉහළ දමලා තිබෙනවා. නමුත් මේකෙදි තියෙන ප්‍රශ්නය ගොඩනැගෙන්නේ නැහැ මේ සංවර්ධන කාර්යයට අවශ්‍යතාවයේ පිණිස සහ ජනාවාසවලට සංවේදී නොවන ප්‍රදේශවල මේවායි ධාරිතාවේ පුළුල් කිරීමේ ගැටලුවක් නැහැ. නමුත් අප කියන්නේ ගරු කතානායකතුමනි කිරිමැටි දිගන වගේ ප්‍රදේශවලත් මහනුවර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශවලත් මේ ජනාවාස ආශ්‍රිතවත් ඒ වගේම සංවේදී කලාපවල මේ ධාරිතාවේ පුළුල් කිරීම නිසා විශාල ප්‍රශ්න රාශියක් ඇති කරලා තියෙනවා. ඇත්තටම අපි කියන්න අවශ්‍යයි ගරු කතානායකතුමනි දෛනික ජීවිතයේ කටයුතු අඩාල වෙන මට්ටමට ළමයින්ට පාඩම් කිරීම සහ ඒ වගේම අනෙකුත් දෛනික ජීවිතයේ කටයුතු කියලා කියන්නේ මහමාර්ග භාවිතය වගේ දේවල් වලදී මේ ධාරිතාවේ පුළුල් කිරීම ලොකු ප්‍රශ්නයක් ඇති කරලා තිබෙනවා. මොකද හේතුව මේ ධාරිතාවේ පුළුල් කිරීම නිසා වෙලා තියෙන්නේ ගරු කතානායකතුමනි ඒ පොළොව අභ්‍යන්තරයේ කම්පණය සහ වායුගෝලයේ කම්පණය කියන මේ කම්පන දෙකම සම්මත ප්‍රමිතිවලට ඒවා මෙෂර් කරනකොට තිබෙන බව අපි පිළිගන්නවා. නමුත් වෙලා තියෙන්නේ මේ ධාරිතාවේ පුළුල් කිරීමත් එක්කම ඒකේ ඒ කියන්නේ ප්‍රමාණය මේවා පුපුරා හැරීම් කරන ප්‍රමාණය ඉතාම විශාල විදිහට වැඩි වෙලා තිබෙනවා. ඒ වගේමයි මේ ගල් කඩන ප්‍රමාණය වැඩිවීමත් එක්කම මහාමාර්ග භාවිතයත් ආශ්‍රිතව විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි අපි කියන්නේ මේක නිසි අධ්‍යයනයකින් වැඩි කළ යුතු බවයි. මේක හදිසියේ සමහර ජනාධිපතිතුමාලගේ සහෝදරවරු ගල්වලවල් කරපු අවස්ථා අපි දැකලා තිබෙනවා. එයාගේ අවශ්‍යතාවයකට මම දන්නේ නැහැ මේ විදිහට මේ ගල්වල සම්බන්ධයෙන් මේ ධාරිතාව පුළුල් කරන්න අධ්‍යයන තොරව තීරණයක් ගත්තේ කියලා. ඒ වගේම ගරු කතානායකතුමනි අපේ ප්‍රශ්නේ තමයි මේ ගල්වලවල් පවත්වාගෙන යන ඒ ශ්‍රේණියේ ගල්වලවල් සම්බන්ධයෙන් මයිනින් ඉංජිනේස්ට අනිවාර්යෙන් තබන්න කියලා තිබෙනවා. නමුත් මයිනින් ඉංජිනේස්ට ලංකාවේ මම දන්නේ 500කට වගේ අඩු ප්‍රමාණයක් තියෙන්නේ. නමුත් දහස් ගණනක් මේ ගල්වලවල් තිබෙනවා. මාසයකට ලක්ෂයකමාරක් වගේ ප්‍රමාණයක් මේ මයිනින් ඉංජිනේස්ටගේ අස්සන ගන්න ලබා දෙනවා. ඒ නිසා පාරිභෝගිකයටත් ගල්වල හිමියන්ටත් මේක විශාල වියදමක් වෙලා තියෙනවා. ඒ නිසා මම පරිසර මෙතුමාගේ අහන්නේ පළවෙනි ප්‍රශ්නේ විදියට මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න ඔබට අවධානය යොමු වෙලා තිබෙනවද? ඔබ අලුතෙන් ආපු නිසා ඔබට අවධානය යොමු වෙලාද මම දන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් මට පිළිතුරක් අවශ්‍යයි.
Thank you, Honorable Minister, Honorable Mantrituma. This was not brought to my notice, but of course I will definitely study that and report.
කතානායකතුමනි මහවැලි ගංගාවේ හක්කිඳ කියන ප්‍රදේශයේ පරිසර අධි සංවේදී කලාපයක් කියලා නම් කරලා තිනවා මධ්‍යම පරිසර අධිකාරී පනත යටතේ ගරු කතානායකතුමනි එතකොට මේ හන්තානත් ඒ වගේම අඩි 2500ට වඩා ඉහළ ප්‍රමාණ ප්‍රදේශයේ ඉදිකිරීම කරන්න බෑ කියලා නීතියට අනුකූලව ඉදිකිරීම කරන්න බෑ ඉතින් මේ කලාපයේ තුල කරන ඉදිකිරීම සම්බන්ධයෙන් අපේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු ගණනාවක් පවරලා තිබෙනවා ගරු කතානායකතුමනි එතෙන්දී මේ පරිසර කලාපය ඇත්තටම සුවිශේෂී කලාපයක් මොකද මේ මධ්‍යම කඳුකරට විතරක් නෙවෙයි මහවැලි ගංගාවේ සිඳියෑමක් හදිසියේ යම් අවස්ථාවකදී ක්‍රමිකව සිදු වුණොත් ඒ බලපෑම තියෙන මුළු රටටමයි බලපෑම තිබෙන්නේ මම ගරු පරිසර හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඒ ප්‍රදේශයට ගෙන ගිහිල්ලා පෙන්눔 කළා හක්කිඳ ප්‍රදේශයේ ගඟ මැද ඊටාම දැවැන්ත ඉදිකිරීම ගණනාවක් කරනවා ඒ නිසා මහවැලි ගඟ මැද ඉදිකිරීම කරන්නේ මධ්‍යම පරිසර අධිකාරී පනතට පටහැනිව ඒ වගේමයි හන්තාන සංවේදී කලාපයේ අඩි 2000ට උඩින් තිබෙන මේ කලාපයේ කරන ඉදිකිරීම සම්බන්ධයෙන් අපි දෙනිය කුඹුරේ ඒ නඩුවත් ඒ වගේම හීරස්සකල ප්‍රදේශයේ ගොඩ කරලා ගුඹුරක් ඉදිකරන මේ ඉදිකිරීම ඒ වගේම හක්කිඳ ගඟ ආශ්‍රිත හෝටල් කර්මාන්ත ඒ වගේම හේවහට ගලහ ස්ටේට් කියන එකේ අවසර නොලත් නිවාඩු නිකේත්‍රයක් ඉදිකිරීම පුදුමසාගත දේවන්නේ බ්‍රාව් හෝල්ඩින්ග්ස් කියන සමාගම වතු බංගලාවක් ප්‍රතිසංස්කරණය කරනවා කියලා ගරු මහත් මේ ගරු මේ කතුණා කතානායකතුමනි අශ්වදාලක් හදලා තියෙනවා තට්ටු දෙකකට මම දන්නේ කොහොමද දෙවෙනි තට්ටුවට අශ්වය ගෙනියන්නේ කියලා ඉතින් මම අහන්නේ මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යක්ෂකතුමා ඇතුළු සමහර ඉහළ නිලධාරීන් ස්ථාන මාරුවීම් කරලා මධ්‍යම පරිසර අධිකාරී සභාපතිතුමා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා උත්සාහ කරන්නේ මේව පස්සේ කාලෙක Tamante හිතැති පුජ්‍යලය පත් කරලා මම අහන්නේ ඒ නඩු සමතේකට ගෙනල්ලා වෙනත් අයතා ගනුදෙනුවකට යන්නද කියලා. ඒ නිසා මේ හදිසි ස්ථාන මාරුවීම් කරණේවා ගරු කතානායකතුමනි මම පරිසරමැතිතුමයන් කියන්නේ වහාම නතර කරලා පරීක්ෂණයක් පවත්වලා මේ පිළිබඳව කටයුතු කරන්න කියලා මම ඉල්ලීම කරන්නේ.
I am thankful for honorable member to bring this to my notice and of course he met me day before yesterday and briefed me about this after the discussion I also appointed a committee to look into and this and submit a proper report thank you
Gamini Valebada mettuma Emily Karmanta mettuma gen asimata
කතානායකතුමනි පිළිතුර සභාගත කරන ලෙස ඉල්ලා සිටිමින් මගේ අතුරු ප්‍රශ්නයට මම යොමු වෙනවා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 14ක ලක්ෂ 5කට වඩා වැඩි වූ කුඩා තේවතු හිමියන් සිටිනවා එම කර්මාන්තයෙන් පවුල් ලක්ෂ 20කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් වෙනවා මේ කුඩා තේවතු හිමියන්ගෙන් වැඩිම ප්‍රමාණය ඉන්නේ ගරු අමාත්‍යතුමා නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්තපුර දිස්ත්‍රික්කයේ මාව නියෝජනය කරන. එය ජාතික තේ නිෂ්පාදනයෙන් 75% ගරු අමාත්‍යතුමනි ලබා දෙන්නේ කුඩා තේවතු හිමියන්ගෙන්. පෞගේ කාලේ රුපියල් 1500ට 2000ට තිබිච්ච පෝරමිටිය අද වෙනකොට රුපියල් 20000ට 30000ට ගිහිලා තිබෙනවා. ඒ වගේම මේ කුඩා තේවතු හිමියන්ගෙන් අවුරුද්දකට රුපියල් කෝටි 400ක 450ක ප්‍රමාණයක් සෙස්බද්ධ විදිහට එකතු කරගන්නවා. ඒ වගේම තමයි තේ අපනයනය හරහා විශාල ඩොලර් ආදායමක් රට ලබා දෙන්නේ. නමුත් ගරු අමාත්‍යතුමනි මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි මේ සියලු තත්ත්වයන් තිබුණා වුණාට අද වෙනකොට කුඩා තේවතු හිමියන්ගේ දළු ප්‍රවාහණය ඒ වගේම දළු ගෙන යාම පෝර ගෙන යාම සහ මේවට අවශ්‍ය කරන යාන වාහන පාවිච්චි කිරීම සඳහා ඉන්ධන ලැබෙන්නේ නැහැ. ඒ වගේම පෝර වෙළඳ පොලේ හොයාගන්න නැහැ තේ නිෂ්පාදනයේ 40කින් 50කින් අපේ ප්‍රදේශවල පහළ ගිහිල්ලා තිබෙන්නේ. ඒ වගේම තමයි ටී ෆැක්ටරිස් ගත්තාම කර්මාන්ත ශාලා දුව ගන්න ඕනි ඉන්ධන ප්‍රමාණය හම්බ වෙන්නේ නැහැ. ඊළඟට විදුලිය විසන්ධිකරණ නිසා මුළු කාල පරිච්ඡේදයේ තුලදී තේ නිෂ්පාදනය කරගන්න හම්බ වෙන්නේ නැහැ. උදේ ඉඳලා හවස වෙනකන් දළු කඩලා 4-5 වෙනකොට තමයි ෆැක්ටරියට දළු ටික එන්නේ. හැබැයි ඒ වෙනකොට ෆැක්ටරියට විදුලිය විසන්ධි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඩීසල් ටික හම්බ වෙලා නැහැ. තේ දළු අපත යන ස්වභාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒක මම මේ සභාවේ අවධානය ඒ පිළිබඳව ඔබතුමාගේ යොමු කරන ගමන්ම මම ඉල්ලීමක් කළා විශාල වැවිලි සමාගම් සතුව තිබෙන ඉඩම් මේ ප්‍රදේශයේ ගොවි ජනතාවට වගා කිරීම සඳහා ලබා දෙන්න කියලා. එතකොට මෙන්න මේ කාරණා දෙකටම ඔබතුමාගෙන් විසඳුමක් විසඳුම් විදිහට පළවෙනි ප්‍රශ්න විදිහට මම බලාපොරොත්තු වෙනවා.
ගරු කතානායකතුමනි, එතුමාගේ ප්‍රශ්නයට පිළිතුර සභාගත කරනවා. එතුමා අහපු අතුරු ප්‍රශ්න වලින් පළවෙනි කාරණය ඩීසල් හිගය පිළිබඳව කාරණේ. අතරම පසුගිය මාසේ මේ මාසේ 13 වෙනිදා වෙනකන් අපි ගරු කාංචන විජේසේකර ඇමතුමත් එක්ක කතා කළා. ඩිපෝ හරහා අදාළ සමාගම් මෙම ෆැක්ටරිස් වලට තෙල් ලබා දීමට කටයුතු කළා. එතකොට ප්‍රමුඛතාවයේ මත ළංගම ඩිපෝ හරහා ලබා දුන්නා. නමුත් පසුගිය සතිය ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක ඒ තත්ත්වය නතර කරලා තිබුණා. හැබැයි මේ සතියේ සඳුදා නැවත වතාවක් එතුමාට කැබිනට් මණ්ඩලයේ දැනුවත් කිරීමෙන් පසුව තේ කර්මාන්ත ශාලාවලට ප්‍රවාහන සඳහා අවශ්‍ය සියලුම ඉන්ධන නැවත වතාවක් ශ්‍රී ලංකම ඩිපෝ හරහා ලබා දෙන්නටයි කියලා එතුමා එකඟ වෙලා තිබෙනවා. එතකොට සෞඛ්‍ය අංශ වගේ අනිකුත් ප්‍රමුඛතා අංශ වලින් වගේම අපනයන කර්මාන්ත සඳහාත් තේ කර්මාංශාලා සඳහාත් ඊට ඉදිරියට නැවත වතාවක් ළංගම ඩිපෝ හරහා ලබා දුනා. හැබැයි ජාතික වශයෙන් තියෙන හිගතාවය මේ අපේ කර්මාන්තරත් බලපාලා තියෙනවා. හැබැයි අනිවාර්යෙන්ම රටට ඩොලර් ගෙලෙන කර්මාන්තයක් හැටියට ඒකට ප්‍රමුඛතාවය දෙන්නට කාංචන විජේසේකර ඇමතුමා පිළි අරගෙන තිබෙනවා. දෙවැනි කාරණේ පොහොර සම්බන්ධ කාරණේ. ඔව්, පොහොර තහනම් කිරීම සඳහා මේ රටේ කර්මාන්තේ කර්මාන්තයට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදු වුණා. දැන් නැවත වතාවක් අපි ඉන්දියාවෙන් ලැබෙන පොහොර මෙට්‍රික් ටන් 65000 20000ක් අපි ගරු කෘෂිකාර ඇමතුමාගෙන් තේ කර්මාන්ත සඳහා වෙන් කරලා සිල්ලා තියෙනවා. 40000ක් වී වෙනුවෙනුත් 5000ක් බඩිරුඟු වෙනුවෙනුත් 20000ක් තේ වෙනුවෙනුත් වශයෙන්. ඊට අමතරව කෘෂිකාර අමාත්‍යාංශය මැදිහත්වීමේ ලෝක බැංකු අරමුදලෙන් ලැබෙන අරමුදල් හරහා රටට පොහොර ප්‍රසම්පාදන කටයුතු දැනටමත් ආරම්භ වෙලා තියෙනවා. එතකොට මහකන්නේ වෙනුවෙන් රටට ගෙන්වන යූරියා වලින් ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම තේ කර්මාන්තයට ලැබෙනවා. ඔබතුම සඳහන් කළා එහි ලැබෙන සෙස් බද්ද පිළිබඳව අපි දැනටමත් තේ මණ්ඩලයේ සමගෙහි ප්‍රවර්ධන අරමුදල ප්‍රථම වතාවට අපි තේ කුඩා තේවතු හිමියන්ට ණය ආධාර දෙන්නට පරිවර්තනය කළා තිබෙනවා. ඒ යටතේ ඉදිරි මාස කිහිපය තුළ ඩොලර් බිලියන 4ක වටිනාකමකින් යුත් ශ්‍රී ලාංකීය මුදලක් සමා වෙන්නේ රුපියල් බිලියන 4කින් විතර මුදලක් අපි ණය හැටියට කුඩා තේවතු හිමියන්ට ලබා දෙනවා. එතකොට ඔවුන්ට පොහොර මිලදී ගන්න එක භාවිතා කරන්න පුළුවන් නැවත ගෙවීමට පහසු පොලී රහිත ණය ක්‍රමවේදයක් අපි සකස් කරලා තිබෙනවා. ඒත් එක්කම ඔබතුමා සඳහන් කළ තුන්වෙනි කරුණ අපි භාවිතයට නොගන්නා වතු සමාගම් 23ක් සතුව තිබෙන ඉඩම් මේ ඉඩම් වගාවන් සඳහා ලබා දෙන්නටයි කියලා ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවේදීත් අපි වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට මේ සියලුම සමාගම් ගෙන ලබා දීලා තිබෙනවා. දැනට වතුවල වැඩ කරන සේවකයින්ට ප්‍රමුඛතාවය දෙන්න, දෙවනුව වතුවල පදිංචිව සිටින වැඩ නොකරන සේවකයින්ටත් ඉන්පසු ඉතිරියක් තිබෙනවා නම් ඒ ග්‍රාම සේවක අසම්බල තෝරාගත් පිරිසරත් කෙටි කාලීනව කිසියම් ක්‍රමවේදයක් යටතේ ලබා දෙන්නට කියලා ඉල්ලීමක් කරලා තිබෙනවා. ඉතින් මේ වතු සමාගම් පිළිබඳව වලේබඩ මැතිතුමනි ගැටලුව මහා බාණ්ඩාගර සතුව ගෝල්ඩන් ෂෙයා හෝල්ඩර් කියලා එතුමා හඳුන්වන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට කිසිම නෛතික බලයක් නැහැ සහ රජයට නෛතික බලයක් නැහැ මේ ඉඩම් ලබා ගන්න. ඔබතුමා දන්නවා රජයේ පොදු කටයුත්තක් වෙනුවෙන් අක්කරයක් ලබා ගන්නටත් හැකියාවක් නැහැ. උන් කැමැත්තෙන් දුන්නොත් මිසක්, එහෙම නැත්නම් ලෑන්ඩ් ඇක්විසිෂන් එහෙම නැත්නම් පවරා ගැනීමක් කරන්න අවශ්‍ය එහෙම නැතුව සමාගම්වල වතු ගන්න පුළුවන් ක්‍රමයක් නැහැ. ගන්න නම් අපි ඒ පවරා දුන් පනත වෙනස් කරලා මේ උණු එපොයිදී ඉඩම් නැවත රජයට පවරා ගන්න ක්‍රමයක් සකස් කරන්න අවශ්‍ය. ඉතින් අපි හිතනවා උන් බහුතරයක් සමාගම් කැමැත්ත පළ කරලා වැඩසටහන් සකස් කරලා තිබෙනවා. ඔබතුමාගේ පළාතේ භාවිතයෙන් නොගන්න වතු සමාගම් සතු ඉඩම් තියෙනවා නම් අපිට දැනුම් දෙන්න, අපි අදාළ සමාගමට දැනුම් දෙන්නම්. මේ අසවල් ග්‍රාමසේක වසමේ අසවල් වත්තේ ඉඩම භාවිතයට ගැනෙන්නේ නැහැ. ජනතාවට ඕන් ලබා දෙන එක අපිට ඉල්ලීමක් කරන්න පුළුවන්.
ස්තුතියි ඔබතුමාට. මම ඒ තොරතුරු ටික මේ වෙනකොටත් මම ලබා දීලා තිනවා, නැවතවතාවත් ඔබතුමාට ලබා දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. ඒ වගේම මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ඇසීම සඳහා මම වීරසුමන මන්ත්‍රීතුමාට අවස්ථාව ලබා දෙන්නම්.
ගරු අමාත්‍යමනේ, දෙවැනි අතුරු ප්‍රශ්න විදියට ඔබතුමා මේ විෂය සම්බන්ධ විශාල මැදිහත්වීමක් පහුගිය කාල සීමා තුළ සිද්ධ කරා ඒ සම්බන්ධ ස්තුතිය පුද කරන ගමන් අපි මේ තේ අපනයනයේ 2020 අවුරුද්දේ අපිට ඩොලර් බිලියන් 1.27ක් ලංකාව ආදායමක් ලැබුවා. ගිය අවුරුද්දේ මේ අර්බුදයන් තුළ වුණත් පෝර අර්බුදය මට බලපෑව කාරණාව, නමුත් අර්බුදය තුළ වුණත් ඩොලර් බිලියන් 1.3කට ආසන්න ප්‍රමාණයක් ලංකාව ඩොලර් උත්පාදනය කරා. නමුත් මේ තේ කර්මාන්තය වසර 150ක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. මේ 150 තුළම තේ වෙන්දේසිය සිද්ධ වෙන්නේ රුපියල් වලින්. ඒක නිසා ඒ රුපියල් වලින් වෙන වෙන්දේසිය තුළ මා කුඩා දේවත හිමියෙක් විදියට සහ තේ කර්මාන්තේ ජීවත් වෙන කෙනෙක් විදියට මා විශ්වාස කරන්නේ අදටත් තේ කර්මාන්තයේ යෙදෙන ප්‍රල්ලෙහා ඉන්න ඒ ගොවියන්ට, තේ වතු හිමියන්ට, එහෙම නැත්නම් ඒ අයට තවමත් සාධාරණ කිෂ්ඨ වෙලා නැහැ. ඒක නිසා තේ වලට ලැබෙන නියමිත වටිනාකම පල්ලෙහාට යන්නේ නැති එකේ ප්‍රතිඵලය වතු වල ජීවත් වෙන අහිංසක මිනිසුන්ට ඒ හරියමං විදියට කුලියක් ගෙවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. මහපරිමාණ සමාගම් වලට ලොකු අර්බුදයක් වෙලා තියෙනවා. ඒක නිසා මේ වෙන්දේසිය ඔක්සන් එක ඩොලර් වලින් යන්න කියන කාරණාව මේ පාර්ලිමේන්තුවේ ඔබතුමාගේ අවස්ථාවක වැලි කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේදී අපි ඉල්ලීමක් කරා ඔක්ෂන් එක ඩොලර් වලින් යන්න කියලා. ඩොලර් වලින් ඔක්ෂන් එක යන්න පුළුවන් වුණා. ඉතින් මේ තියෙන තත්ත්වයන් තුළ ලංකාවට ඉතාමත් වාසසහගත තත්ත්වයක් වෙනවා. අද ඩොලර් එක වැඩි වීම තුළ කුඩා තේවත හිමියන්ට යම් සහනයක් ලැබිලා තියෙන බව ඇත්ත. දළු කිලෝ එක අමුදේ දළු කිලෝ එක රුපියල් 225 ඉඳන් 275 දක්වා පරාසයක එක එක කර්මාන්තශාලාවල උච්චාවචනය වෙනවා. හැබැයි ඒ වාසිය අනිත් පැත්තෙන් ගිහිලා තියෙන ගරු යමත්තුමනේ පෝර ටික නෑ, පෝර ටික දාගන්න විදියක් නෑ. දළු වල අස්සන්න අඩුයි. පෝර හොන්රයක මිල රුපියල් 20000 30000 අතර ප්‍රමාණයක් වෙන නිසා ඒක නිසා තේ කර්මාන්තේ තවත් පිම්මක් ඉස්සරහට යන්න නම් මේ ඩොලර් ඔක්ෂන් එක ඩොලර් වලින් වෙන්දේසි එන්න පුළුවන් කියන කාරණාව පුළුවන් නම් හොඳයි කියන කාරණා තමයි යෝජනා විදිහට ඔබතුමාගේ කරන්නේ. පහුගිය දිනක අතික ජනාධිපතිතුමාත් මේ කාරණාව ඒ සාකච්ඡාවේදී මතු කරනවා දැක්කා. ඒ ඩොලර් වලින් ඔප්ෂන් එක කරන්න බැරි කාරණාව හෝ ඒ වෙනුවෙන් ගන්න උත්සාහය පිළිබඳ ඔබතුමා මේ සභාව දැනුවත් කරනවා නම් හොඳයි.
මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නෙට ඉතාම පැහැදිලිවම රුපියල අවප්‍රමාණ වීම හරහා විශාල වාසියක් අපනයන කරුවන්ට ලැබිලා තිබෙනවා. විශේෂයෙන්ම තේ, රබර්, පොල් කුරුඳු අතුළු කර්මාන්තවලට. ඒ නිසා තමයි ඔබතුමාට මතකයි 2019 අපේ රජය බලයට පත් වෙනකොට මේ රටේ තේ දළු කිලෝ එකට දකුණු පළාතෙන් ගෙව්වේ කිලෝ එකට රුපියල් 85යි. අද රුපියල් 250ක් දක්වා තුන්ගුණයකින් වැඩි වෙලා තිබෙනවා. ඒ වාසිය ගොවියට ලැබෙනවා. හැබැයි ඔබතුමා කියපු විදිහට පොහොර අඩුකම නිසා නිෂ්පාදන ධාරිතාවේ අඩුවක් වෙලා තියෙනවා. මේ යෝජනාව ඇමතුමනි නෑ, මේ යෝජනාව අපි ඉදිරිපත් කරලා තිබෙනවා තේ මණ්ඩලයට. දැනටමත් තේ මණ්ඩලයත් ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබෙනවා. මේකේ අපනයන කරුවන් අත තමයි මේ තීන්දුව තිබෙන්නේ, මේ ඩොලර් පහළට සම්ප්‍රේෂණය කරනවා කියන කාරණේ. හැබැයි ඊට එහා ගිය ගැටලුවක් තිබෙනවා. ඔක්ෂන් එක ඩොලර් වලින් පැවැත්වුවත් කුඩා තේවතු හිමියා අතර ඩොලර් වලින් ගෙවීමේ හැකියාවක් නෑ. ඒක බැංකු පද්ධතියට එයි. බැංකු පද්ධතියේ හැබැයි අතර දෙන්න පුළුවන් කමක් නෑ. ඒ සම්බන්ධ කාරණය බැඳුණු කාරණයක් ඔබතුමාලා ඩීසල් ගැන කතා කරා. ඇයි අපනයන කරුවන්ට ඩොලර් වලින් තෙල් ගන්න බැරි කියන ප්‍රශ්නයත් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේදී කතා කරා. ඉතින් ඒකට මහ බැංකු ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න අවශ්‍යයි. දැනටමත් මමගේ පෞද්ගලික මතය නම් මේ රටේ විශාල කළු ආර්ථිකයක් තිබෙනවා. ඒකේ ඩොලර් උත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඔවුන්ට ප්‍රමුඛතාවයේ මත ඩොලර් වලින් තෙල් ගන්න දුන්නොත් ඔවුන් ඒ ඩොලර් ටික කණිත නීතිගත සංස්ථාවටත් බැංකු පත්තිරත් සම්ප්‍රේෂණය කරයි. මගේ නම් පෞද්ගලික මතය ඒක හොඳයි කියන කාරණේ. හැබැයි ඒ සම්බන්ධයෙන් මේ ඩොලර් වලින් මේ ගනුදෙනුව කරන්න පුළුවන්ද කියන කාරණේ ශ්‍රී ලංකාවේ මුදල් පද්ධතිය තුළ මහ බැංකුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න අවශ්‍යයි. අපි ඒකට උත්සාහ කරනවා. බොහොම ස්තුතියි.